You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ ගෙවිලා යන සතියේ ලෝකයේ උණුසුම කාරණා මොනවාද? අපි සාකච්ඡා කිරීම ආරම්භ කරමු ලෝ වටා විශේෂංගයෙන්. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානම්. අයිබෝන් අමල්.
අයිබෝන් දිලුක්ෂි.
මේ සතිය ආරම්භ වුණේ සුවිසල් ඛේද වාචකයක් ලෝකයටම අනාවරණය කරමින්, විශේෂයෙන්ම මාධ්‍ය පිළිබඳව කතා බහ කරද්දිත් බොහෝ මාධ්‍ය අවධානයට ලක්වුණු කාරණාවක්. මොකද මේ සිදුවීමෙන් ඝාතනයට ලක්වුණේ මාධ්‍යවේදීන් දස දෙනෙක්. ඇත්තටම මේ සිදුවීම පිළිබඳව කතා බහ කරද්දී ලෝකයේ මේ වෙනකොට ජනමාධ්‍යවේදීන්ට සංචාරය කිරීම සඳහා භයානක රටවල් අතරින් තුන්වෙනි ස්ථානය ගන්නා වූ ඇෆ්ගනිස්තානයේ සිදුවුණු මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සිදුවුණු ජනමාධ්‍යවේදීන්ගේ ඝාතනය ලෝකීය අවධානයට ලක් වුණා. ඒ තුළින් මොකක්ද මේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කරපු පාර්ශ්වයේ අභිමතාර්ථ කියන කාරණාවත් තාමත් කතාබහට ලක් වෙමින් තියෙනවා. අමල්, අපි ඇෆ්ගනිස්තානයේ සිදුවුණු මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ තතුවිති කතා බහ කළ අද සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් දිලුක්ෂි, මේක ඇත්තටම සඳුද තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. මේ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් එල්ල වුණා. ඒ පළවෙනි ප්‍රහාරය සිද්ධ වුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයක් ඉදිරිපිට. ඒ ප්‍රහාරයෙන් කීප දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තව විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒක රූපගත කරන්න විශාල ජනමාධ්‍යවේදීන් පිරිසක් එම ස්ථානයට ඇවිල්ලා හිටියා. ඒ පළවෙනි බෝම්බය පිපිරිලා පැය භාගයක් යන්න කලින් ඒ ජනමාධ්‍යවේදීන් එතනට පැමිණෙන අවස්ථාවේදී දෙවෙනි මරාගෙන මැරෙන බෝම්බකරුවා, ඔහු ජනමාධ්‍යවේදියෙක් හැටියට කැමරාවක් කරේ එල්ලගෙන එම ස්ථානයට ඇවිල්ලා තමන්ගේ ඒ බෝම්බ පුපුරවා හැරියා. ඒ අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒ අතර ඒ පළවෙනි බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වෙච්ච අයට උපකාර කිරීමට ඒ සහන සේවා කටයුතු සැලසීමට පැමිණි පුද්ගලයනුත් ඒ දෙවෙනි බෝම්බයට අහුවෙලා ඔවුනුත් තුවාල ලැබුවා, ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මේක තමයි දිලෘක්ෂි මේ මෑත කාලේ ලෝකයේ ඕනෑම ස්ථානයක ජනමාධ්‍යවේදීන් එල්ල කරගෙන තිබිච්ච විශාලතම ප්‍රහාරය හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ ප්‍රහාරයෙන් ජනමාධ්‍යවේදීන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනකොට ඇෆ්ගනිස්තානයේ කෝස්ට් කියන ප්‍රදේශයේ, ඒ කියන්නේ ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය දේශ සීමාව අතර නගරයක, BBC ආයතනයේ මාධ්‍යවේදියෙකුට වෙඩි තැබීමක් කරලා ඔහුව ජීවිතක්ෂයට පත් කළ තියුණා. ඉතින් ඒ කියන්නේ එකම දවසක ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීන් 10 දෙනෙක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වුණා.
ඔව්, අපිට ආරංචි වුණා මේ BBC මාධ්‍ය ඇෆ්ගන් භාෂා වැඩසටහනට සම්බන්ධ වෙලා හිටිය මාධ්‍යවේදියෙක් තමයි මේ ආකාරයෙන් අර ඔබ සඳහන් කරපු ආකාරයට කෝස්ට් කියන ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා ඝාතනය වුණේ. සමස්ත මාධ්‍යවේදීන් සංඛ්‍යාව 10ක් විදිහට අපිට මේ සිදුවීමෙන් වාර්තා වුණා. විශේෂයෙන්ම අර මරාගෙන මැරෙන ප්‍රහාරයත් මේ වෙඩි තැබීමේ ප්‍රහාරයත්. දැන් ඒ අතරට අමල්, මේ AFP මාධ්‍ය ජාලයේ, කියන්නේ ඔබ නියෝජනය කරන මාධ්‍ය ජාලයේ ඡායාරූප ශිල්පියෙකුත් ඇතුළත් වෙනවා. ඔබ ඔහු ගැන දන්නවද ඇත්තටම?
ඔව් දිලුක්ෂි, ශාමරේ අවුරුදු 41යි. ඔහුට දරුවන් 6 දෙනෙක් ඉන්නවා. ඔහුගේ කුඩාම දැරිය දැන් සති කිහිපයක් වයස මේ ළඟදී ඉපදෙච්ච සිංගිටි දැරියක් ඔහුට ඉන්නවා. ඔහු ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා හැටියට දැන් 2006 වසර ඉදත වන්දලා වගේ කටයුතු කරනවා. මීට කලින් අතරම ඔහු සේවයට බැඳලා තිබුණේ රියදුරෙක් හැටියට. නමුත් ඔහු ඡායාරූප ශිල්පයට ඇල්මක් දක්වලා ඔහු ඒ සම්බන්ධයෙන් පසුව ප්‍රංශයේ පුහුණුවකුත් ලැබලා ආයතනයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියෙක් බවට පත් වෙලා තියුණා. ඇතරම ඔහුත් මමත් 2007 වසරේදී අපි මේ හොස්ටල් එන්වයරන්මන්ට් නැත්නම් මෙවැනි මේ යුදමය තත්ත්වයන් තියෙන ස්ථානවල කටයුතු කරන්නේ කොහොමද, අවශ්‍ය ආරක්ෂක පියවර ගන්න කොහොමද කියන අපි පාඨමාලාවකුත් එකට හැදෑරුවා. නමුත් මේ කිසිම පාඨමාලාවක මේ වගේ අවස්ථාවකදී ඒවායෙන් බේරෙන්න අතරම කිසිම කෙනෙකුට උගන්වන්න හෝ ඉගෙන ගන්න අමාරුයි. ඉතින් ශාමරෙත් ඔහුගේ ඒ වෘත්තීයමය කටයුත්ත කිරීම සඳහා තමයි මේ අවස්ථාවේදී කැප වුණේ. මේ සිද්ධිය වාර්තා කිරීම සඳහා අප ආයතනයේ වීඩියෝ ශිල්පියත් එතනට යන්න නියමිතව තිබුණා. ඔහුට පාරේ තිබිච්ච සදබදේ නිසා ඒ ස්ථානට එකපාරට යන්න බැරි වුණා. නමුත් ඔහු දුරකථනෙන් කියලා තිබුණා ශාමරේට, මට එන්න ටිකක් පරක්කු වෙනවා. ඒතර ශාකයතුන ඔයා නාවටකමක් නැහැ, මට මේක කරන්න පුළුවන්, මගේ කැමරාවෙන් මට වීඩියෝ පට ටිකක් ගන්න පුළුවන් කියලා ඒ විදිය කතා බහක් තමයි අවසානයට ඔහු කරේ. ඉතින් තමන්ගේ ඒ රාජකාරී යුතුකම ඉතාම ඕනෑකමින් ඒ ක්ෂණිකේම ඉටු කරන්න ගිහිලා තමයි ඔහු මේ විදිහට ඡේදජනක ලෙස මේ දෙවන බෝම්බ ප්‍රහාරයට හසු වුණේ. ඔහුත් එක්ක තව බහුතරයක් හිටියා අෆ්ගන් දේශීය කැමරා ශිල්පී.
අමල්, දැන් මේ සිදුවීමේ වගකීම බාර අරන් තියෙනවා IS සංවිධානය. IS සංවිධානයේ මෙවැනි වූ මේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගැනීමේ පරමාර්ථය මොකක් වෙන්නට ඇද්ද?
දිලක්ෂි, IS සංවිධානයේ මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ බල අරගලයක යෙදিলা සිනෝ තලිබාන් වරුන් සමග. තලිබාන් වරුන් තමයි වැඩිපුරම ඇෆ්ගනිස්තානයේ මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වෙලා තිබුණේ. නමුත් IS සංවිධානයේ ලෝකයේ අනෙකුත් මේ අර්බුදකාරී එහෙම නැත්නම් යුද පිටිවලින් ඔවුන් පරාජයට ලක් වෙනවත් එක්කම ඔවුන් දැන් ඇෆ්ගනිස්තානයේ තමන්ගේ ක්‍රියාකාරකම් උත්සන්න කරලා තියෙනවා. දැනට කාබුල් නගරේ ඒ වගේ මේ වටපිටාවෙත් සිද්ධ වෙන කාරණාව තමයි IS සංවිධානයේ තලිබාන් වරුන් අභිබවා යමින් තමන්ගේ ප්‍රචණ්ඩත්වය එහෙම නැත්නම් තමන්ගේ මේ ප්‍රහාරයන් උත්සන්න කරලා ඒ තුලින් තමන්ට වැඩි බලයක් තියෙනවයි කියන කාරණාව ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරන බවක් අපිට පෙනියනවා. හරි හැටිම අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ ඔවුන්ගේ අරමුණ මොකක්ද කියලා. නමුත් බැලු බැලමටම පේන දේ තමයි මේ ප්‍රහාර තුළින් ඔවුන් ලොකු ජාත්‍යන්තර ප්‍රචාරයක් බලාපොරොත්තු වෙච්ච බව. මොකද IS වගේ සංවිධාන වලට වඩාත්ම අවශ්‍ය වෙන්නේ මාධ්‍ය ප්‍රචාරය. ඉතින් මේ අවස්ථාවේදී ඔවුන් සමත් වෙලා තියෙනවා ඒ ජාත්‍යන්තර මාධ්‍ය අවධානය තමන් වෙත ලබා ගන්නට.
දැන් IS සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන මේ සිදු කරපු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් අනතුරුව ලිබියාවෙත් සිදු කළා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, විශේෂයෙන්ම ලිබියාවේ ඡන්ද කොමිසම ඉලක්ක කරගෙන. මෙහිත් යම් කිසි අරුතක් තියෙන්නට පුළුවන්. මොකද ලිබියාවේ ඡන්ද කොමිසම ඉලක්ක කරගෙන තියෙනවා කියලා කියන්නේ මධ්‍යස්ථානය ඉලක්ක කරගෙන තියෙනවා කියලා කියන්නේ ඔවුන් එයින් යම් කිසි පණිවිඩයක් ලෝකයට දෙන්න උත්සාහ කරලා තියෙනවා කියන කාරණාව. අපි මුලින්ම කතාබහ කරමු අමල්, මේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව හෝ ආපදාවට පත්වුණු සංඛ්‍යාව කොපමණද කියලා.
දිලක්ෂි, මේ ට්‍රිපලි අගනුවර පුද්ගලයන් දෙදෙනෙක් මේ විදිහට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා ඡන්ද කොමසාරිස් කාර්යාලය තුල. ඔවුන් ඇත්තටම වෙඩි තබාගෙන ඡන්ද කාර්යාලයට කඩාවැදිලා ඊට පස්සේ ඇඟේ බැඳගෙන ආපු ඒ පුපුරන ද්‍රව්‍ය වලින් ඒ බෝම ප්‍රහාරය එල්ල කළා. මෙතනදී 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තව විශාල පිරිසක් තුවාල ලැබුවයි කියලායි වාර්තා වෙන්නේ. මේකේ වගකීමත් IS සංවිධානයේ බාර අරගෙන තියෙනවා. මෙතනදී වරාත්ම වැදගත් වෙන්නේ අද ලිබියාවේ තියෙන ස්වාධීන ආයතන වලින් ප්‍රමුඛම ස්ථානය හැටියට මේ ඡන්ද කොමසාරිස් කාර්යාලය හඳුනනවා. මොකද ඉදිරියේදී රට පුරාම ඡන්දයක් පැවැත්වීම සඳහා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමේ පියවරක් හැටියට මුළු රටේම ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ කටයුත්ත මේ දිනවල සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් ඒ කාරණාවට ඒ කටයුත්තට ලොකු බාධාවක් කිරීමේ අරමුණෙන් වෙන්නට ඕන මේ විදිහට IS සංවිධානය මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඉතින් මේකත් අර ඇෆ්ගනිස්තානයේ වගේම දිලෘක්ෂි, IS සංවිධානයේ මැද පෙරදිග අනෙකුත් ස්ථානවල ඔවුන් දැඩි පීඩනයට ලක්වන විට මේ ට්‍රිපලි නුවර ලිබියාවේ අගනුවර සෑහෙන දුරකට ආරක්ෂාව හොඳ අතට පත් වෙමින් තියෙන වෙලාවක තමයි මේ විදිහට මේ ප්‍රහාරයක් එල්ල කරලා මේ ප්‍රදේශවල තමන්ගේ ක්‍රියාකාරකම් තවමත් තියෙනවයි කියන කාරණාව ලෝකයට පෙන්වලා තියෙන්නේ.
අමලර, කෙටියෙන් අවධානයට ලක් කරමු, දැන් ලිබියාවේ වත්මන් පාලනය කොහොමද තියෙන්නේ කියලා. දැන් අපි දන්නවා ගඩාෆි පාලනය තියෙන කාලේ ඡන්ද ක්‍රමයක් තිබුණේ නැහැ රටේ. නමුත් ගඩාෆි පාලනයෙන් අනතුරු ඇමරිකාව ලිබියාවේ පාලනය අතර ගත්තට පස්සේ කොයි වගේ පාලන තන්ත්‍රයක්ද මේ වෙනකොට ලිබියාවේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ?
අතරම දිලෘක්ෂි, දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත්ත ගවර්න්මන්ට් ඔෆ් නැෂනල් ඇකෝඩ් කියලා ඒ නොයෙකුත් පාර්ශ්වයන් එකතු කරගෙන සභාග ආණ්ඩුවක් තාවකාලිකව පවත්වාගෙන යනවා. ඔවුන්ට තියෙන ප්‍රධාන අභියෝගය තමයි රට පුරාම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ඉදිරියේදී පවත්වලා ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවක් පත් කර ගැනීම. ඉතින් ඇත්තටම මේ කටයුත්තට බාධාවක් හැටියට තමයි මේ ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්.
අද අපි ඊළඟට තවත් ඛේදවාචකයක් පිළිබඳව කතා බහ කරන්නට යනවා. ඇත්තටම මේක මේ විශාල ඛේදවාචකයක්, මෙවැනි වූ ඛේදවාචක පිළිබඳව එක දිගට කතා බහ කරන්න සිදුවීමත්. නමුත් මේවා තුළින් අපිට ගම්මවන්නේ ලෝකයේ සිදුවන වියවුල්කාරී වාතාවරණ, උත්සන්න වෙමින් පවතින වියවුල්කාරී වාතාවරණ සහ ඒ පසුපස තියෙන දේශපාලනික වියවුල්කාරී තත්ත්ව. අපි යනවා නයිජීරියාවට. නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සිදුවුණු තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 80කට වැඩි සංඛ්‍යාවක් මිය ගියා කියලා වාර්තා වෙනවා. මේකත් විශාල ඛේදවාචකයක්. මේකේ වගකීම බෝකෝ හරාම් කියන ත්‍රස්ත කණ්ඩායම මේ වෙනකොට බාරගෙන තියෙනවා. මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් බෝකෝ හරාම් කියන මේ ත්‍රස්ත කණ්ඩායම අපි මීට කලින් ඔවුන් පිළිබඳවත් කතා බහ කළා තියෙනවා. අමල්, මේ ප්‍රහාරයේ සැඟවුණු අර්ථ මොකක්ද?
විලක්ෂි මේකත් ඇත්තටම මේ මරාන්ගෙන මැරෙන ප්‍රහාර දෙකක් එකම වගේ අවස්ථාවක සිද්ධ වෙන්නේ. එකක් තමයි මේ මුස්ලිම් පල්ලියක බෝම්බය පුපුරවා යනවා, අනිත් එක කඩමන්ඩිකෙන්ද වෙළඳ පොළක් ආශ්‍රිතව මේ පිපිරීම. ඉතින් මේ දෙකෙන්ම ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව පිළිබඳ අපිට පරස්පර විරෝධී තොරතුරු ලැබිලා තියෙනවා. නමුත් ආදාහනය කරපු කට්ටිය දිහාගේ ඒ සංඛ්‍යාලේඛන බලපුවාම දැනට වාර්තා වෙනවා 90කට ආසන්න පිරිසක් ආදාහනය කළා තියෙනවායි කියලා මේ ප්‍රහාරයෙන් පසුව. නමුත් රජයේ බලධාරීන් මේ වෙනකොට ප්‍රකාශ කළ තියෙනවා 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වනයි කියලා උන් සනාථ කරනවායි කියලා. නමුත් සමහර මලසිරුරු නිල වාර්තාවන්ට ඇතුළත් වෙන්නට කලින් ඥාතීන් විසින් ඒවා රැගෙන ගොස් බෝම්බ දානය කළයි කියන දේ තමයි අපිට දැනට දැනගන්න තියෙන්නේ. ඇත්තටම නයිජීරියාව තුළ ඒ වෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකීම බාරගන්න ඒ බෝකෝ හරම් සංවිධානය දැන් IS සංවිධානයේ කොටසක් බවට පත්වලා තියෙනවා. ඉතින් මේ ප්‍රහාරය ඇත්තටම සිද්ධ වෙන්නේ නයිජීරියානු ජනාධිපතිවරයා බෝකෝ හරම්ට විරුද්ධව ඒ යුදමය වශයෙන් ඒ අවශ්‍ය සහය ලබා දීම සඳහා ඇමරිකාව සමග සාකච්ඡා කරන අතරතුර තමයි මේ විදිහට මේ බෝකෝ හරම් බෝම්බ ප්‍රහාර දෙකක් තුළින් ඒ රටේ අස්ථාවරභාවය වැඩි කිරීමේ කටයුතු සිද්ධ කරලා තියෙනවා.
ඔබට මතක ඇති ගිය සිකුරාදා අපි මේ ලෝවටා විශේෂංගෙන් කතා බහ කරමින් ඉන්න අතරවාරයේදී තමයි ලෝකයේ වඩාත්ම අවධානයට ලක්වුණු සිදුවීම සිද්ධ වුණේ. ඒ තමයි උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් කියන රාජනායකයන් දෙදෙනා රටවල් දෙකේ දේශීය සීමා ආසන්නයේදී හමු වෙලා දෙරට අතර සුහදතාව වර්ධනය කරගත්තා. එහිදී අපි සඳහන් කළා මේ අපි කතා බහ කර කර ඉන්න කාලය අතරතුරේදී තවත් විනාඩි 10කින් 15කින් වගේ තමයි මේ හමුව සිදු වෙන්නට නියමිතයි කියලා. අමල් මම මෙතනදී සාරාංශගත කරන්න කැමති මේ හමුවේ ප්‍රතිඵල මොනවද කියලා.
ඔව් දිනුක්ෂි, ඇත්තටම මෙතන මේකේ ඍජුවම ලැබිච්ච ප්‍රතිඵලයක් හැටියට අපිට එකහෙලා කියන්නට අමාරුයි. මොකද මේක පළවෙනි වටේ සාකච්ඡාව, ඉදිරියේදී පැවැත්වෙන්නට තියෙන ඒ සාකච්ඡාවල අඩිතාලම හැටියට මේක තමයි හඳුන්වන්න තමයි මේක යොදාගෙන තියෙන්නේ. මේ දෙපළ අතර තියෙන ඒ හමුවේදී ඔවුන් ප්‍රදර්ශනය කරපු ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නොයෙකුත් විශ්ලේෂණ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කිම් ජොං උන් නිතරම සිගරට් බීමට හුරු වෙලා ඉන්න, ඇත්තටම ඔහුගේ ඡාය රූපවලත් තමන්ගේ අතේ සිගරට්ටුවක් රඳවගෙන ඉන්න ඒ දර්ශන තමයි හුඟක් ලෝකයා දැකලා තියෙන. නමුත් මේ දෙපළ අතර තිබිච්ච මේ ඉහළම මට්ටමේ හමුවීමේදී කිම් ජොං උන් කිසිම අවස්ථාවක දුම්පානය කරේ නැහැ කියලා වාර්තා වෙනවා. ඒ කරන්නට හේතුව දකුණු කොරියානු ජනාධිපතිවරයා වයසෙන් වැඩි ඒ ජනාධිපතිවරයාට ගෞරවයක් හැටියට කියලා හඳහන් වෙනවා. ඒ එක්කම ඔවුන් දෙපළ ඒ හමුවෙච්ච ශාලාවේ ඔරලෝසු දෙකක් තිබිලා තියෙනවා දිල්දුක්ෂි. මොකද උතුරු කොරියාවේ දකුණු කොරියාවයි වෙන වෙනම වෙලාවල් අනුව කටයුතු කරන නිසා උතුරු කොරියාව දකුණු කොරියාවට වඩා පැය භාගයක් ඉදිරියෙන් තියෙන්නේ. මේක දැක්කට පස්සේ අපිට වාර්තා වෙනවා කිම් ජොං උන් පැවසුවයි කියලා කොරියාව නු රටවල් දෙක වේලාවන් දෙකක් තබා ගැනීම නුසුදුසුයි, ඒ නිසා වහාම ඔහු තීන්දුවක් ගත්තයි කියලා උතුරු කොරියාව සහ දකුණු කොරියාව යටත් පිරිසෙන් මේ වේලාව සම්බන්ධයෙන් නැවත එකමුතු කරන්නට, ඒ අනුව උතුරු කොරියාවේ වේලාව දකුණු කොරියාවේ වේලාව හා සම කරන්නට සෙනසුරාදා සිට ක්‍රියාත්මක වෙන පරිදි ඒ කරන්නට ඔහු ප්‍රකාශ කරගෙන. මේ වගේ මේ කුඩා දේවල් නමුත් දශක පහකට වැඩික කාලයක් කොරියානු අර්ධද්වීපයේ තිබිච්ච මේ යුද බිය නැති කිරීම සඳහා මේ ගත්ත ලොකු පියවරක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ එක්කම ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඒ සමුළුවක් පැවැත්වීමටත් මේ දෙපළ ඒ කටයුතු කරන බවත් මේ තිදී වාර්තා වුණා. ඉතින් ඒකත් ලොකු ප්‍රගතියක් හැටියට මෙතන හඳුන්වන්න පුළුවන්.
හොඳයි, දැන් අපි තවත් විශේෂිත කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඔබට මතකද කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම? මේ ගැන ලොකුවට කතා බහ වුණා. විශේෂයෙන්ම ෆේස්බුක් සමාගම සතුව තියෙන පුද්ගලින්ගේ පෞද්ගලික දත්ත යම් ආකාරයකින් අයථා ආකාරයකින් පාවිච්චි කළා පුද්ගලින්ගේ තොරතුරු විමර්ශනයට ලක් කළා. ඔවුන් අනියම් ආකාරයකින් දේශපාලන කටයුතුවල යම් යම් මත විමසුම් සඳහා යොදා ගන්නට ඔවුන් උත්සාහ කළයි කියලා අපි තොරතුරු වාර්තා කළා. ඔබට ෆේස්බුක් සමාගමට තුන්වන පාර්ශ්වයක් විදිහට මේ සම්බන්ධ වෙලා තියෙන ඇප් මාර්ගයෙන් පුද්ගලින් මේවට ඇතුළත් වෙලා යම් යම් ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ මාර්ගයෙන් පුද්ගලින්ගේ දත්ත අරගෙන ඔවුන් පිළිබඳව විශ්ලේෂණයකට ලක් කළා කියලා මේ කාරණාව අපි කතා බහ කළා. ඇමරිකානු ඡන්දයටත් මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන බ්‍රිතාන්‍ය මූලික කරගත්ත මේ සමාගම මේ ආකාරයෙන් ෆේස්බුක් දත්ත පාවිච්චි කරලා තියෙනවා කියලා විශාල චෝදනාවක් නැගුණා. ඔබට මතක ඇති ෆේස්බුක් සමාගමේ අධිපති මාක් සකබර්ග් ඇමරිකානු සෙනෙට් මණ්ඩලයට කැඳවලා ප්‍රශ්න කිරීමක් පවා සිදු කරනු ලැබුවා. දැන් අපිට ආරංචි වෙනවා අමල් කේම්බ්‍රිජ් ඇනලිටිකා හදිසියෙම වහල දමන්න තීරණය කළා කියලා. මේ පිළිබඳව තියෙන කතා බහ කොහොමද?
ඔව් දිලෘක්ෂි, මෙතන මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා ඉල්ලුම් පත්‍රයක් යොමු කළා තියෙනවා තමන්ගේ සමාගම ඈවර කරන්නට, මේ සමාගමේ කටයුතු ඉදිරියට ගෙනියන්නට බැරිය. මොකද ඔවුන්ගේ හිටපු ඒ සේවාදායකින් සිරු දෙනාම ඔවුන්ට සේවා සපයපු පුද්ගලයන් දැන් මේ සමාගමත් එක්ක කිසි ගනුදෙනුවක් කරන්නේ නැහැ. මොකද ඔවුන්ට මෙතරම් ලැබිච්ච ඍණාත්මක ප්‍රචාරය නිසා සියලුම දෙනා වාගේ දැන් මේ ආයතනයෙන් අයින් වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉදිරියට ගෙනියන්න බැරේ කියලා ඔවුන් දැන් මේ සමාගම වහන්න කටයුතු කරලා තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන දිලෘක්ෂි, මෙතන බ්‍රිතාන්‍ය බලධාරීන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා මේ විදිහට මේ සමාගම ඈවර කළා වසා දැමුවොත් මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ අයිතිකරුවන්ට විරුද්ධව කටයුතු කරන්නට අපහසුතාවයක් වෙන නිසා ඔවුන් උත්සාහ කරනවා මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය පුද්ගලයන්ගේ තොරතුරු ලබාගෙන ඒවා අනවසරයෙන් අනිත් පාර්ශ්වයන්ට ලබා දීලා මැතිවරණ කටයුතු වලට බලපෑම් කළා තියෙනවා නම්, එවැනි වැරදි වැඩ කළා තියෙනවා නම් ඒ අයට දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරේ බ්‍රිතාන්‍ය බලධාරීන් ඉන්නවා. ඉතින් කේම්බ්‍රිජ් ඇනලිටිකා උත්සාහ කළාට තමාගේ සමාගම ඈවර කළා මේ කටයුතු එතනින් අවසන් කරන්නට බ්‍රිතාන්‍ය බලධාරීන් නම් ඒකට ඉඩ දෙන බවක් පේන්නට නැහැ. නමුත් ඒ කාරණාව මේ වෙනකොට උසාවියේ කෙළවර තත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද ඔවුන් අනවසරයෙන් දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට කොයි ආකාරයෙන්ද නීතිමය කටයුතු කරන්නේ, ඔවුන්ට කොයි ආකාරයෙන් දඬුවම් දෙන්නේ කියන එක පිළිබඳව බ්‍රිතාන්‍ය විතරක් නෙමෙයි මේ වෙනකොට අන්තර්ජාලය පාවිච්චි කරන හැම රටක්ම වගේ දැන් බලන් ඉන්නේ නීතිමය පැත්තෙන් කොයි විදියට මේ ප්‍රශ්නේ කෙළවර වෙයිද කියලා.
අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා මල්. ලෝකයේ අලුත්ම තත්ත්වීති පිළිබඳව යාවත් කලින් කරන්න මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් ලබන සතියේ සිකුරාද හමුවෙමු. ආයිබෝන්.
ආයිබෝන් දෘක්ෂි.
Enjoy more stories in your language by visiting sbs.com.au.